අවුරුදු 1500කට පමණ පෙර දෙවියන් අල් කුරාණය පහළ කළේ මිනිස් වර්ගයාට මඟ පෙන්වීමක් හැටියටයි.
මෙම ග්‍රන්ථයේ පිළිපැද යහමගට පත්වන ඇරයුම එමගින් දෙවියන් මිනිසාට නිකුත් කළේය.
එදා පටන් ලෝක අවසානය ඇති වෙන දිනෙක මිනිස් වර්ගයාට ඇති එකම සත්‍ය මඟ පෙන්වීම වන්නේ මෙම දිව්‍යමය පුස්තකයයි. එයටම හිමි සමකල නොහැකි ශෛලිය හා එහි ඇතුළත් වී ඇති අතිවිශිෂ්ට දැනුම් සම්භාරය නිශ්චය වශයෙන් මෙය සාමාන්‍ය ග්‍රන්ථයක් නොවන බවට හා එය සර්ව බලධාරියෙකුගෙන් පැමිණි එකක්ම යන්නට නොසෙල්විය හැකි සාධකයක් වන්නේය. ඒ සමගමේම ශුද්ධ ග්‍රන්ථයේ ආශ්චර්ය ගෙන දෙන්නා වූ විද්‍යාත්මක හෙළිදරව් කීපයක්ම තිබේ. ඒවා නුවණැති මිනිසුන්ට මෙම ග්‍රන්ථය සුළු කොට තකා ඉවත දැමිය යුතු එකක් නොවන බව නොකියා කියමින් එය පිළිබඳ නිරීක්ෂණයකට ආරාධනා කරමින් සිටි. ඒ අතුරින් ඉතා මෑතකදී එනම් විද්‍යාත්මක දියුණුවේ හිණිපෙත්තටම මිනිසා ළඟා වූ පසු හෙවත් 20 වැනි සියවසට පා තැබූ පසු ස්ථිර කරගත් හා වටහාගත් ඇතැම් මූලික විද්‍යාත්මක මූලධර්මයන් කිහිපයක් ශතවර්ෂ 14කට පෙර පහළ වූ එම පුස්තකයේ ඉතා සරලව සඳහන් කර තිබීම විද්‍යාත්මක ලොව විමතියට පත් කර ඇත්තේය. නිශ්චය වශයෙන් අල් කුරාණය මිනිසාට විද්‍යා විෂය ඉගැන්වීම අරමුණු කොට පහළ වූ පොතක් නොවේ. කෙසේ නමුත් විද්‍යාත්මක තොරතුරු බොහෝ ගණනක් ඉතාමත් සංක්ෂිප්තව හා ගැඹුරින් මෙම පුරාණයේ අඩංගු කර ඇති අතර මේ තොරතුරු සොයාගනු ලැබුවේ 20 වන ශතවර්ෂයේහි තාක්ෂණය යොදාගෙනයි. මේ තොරතුරු අල් කුරාණය පහළ කෙරුණු කාලයේහි දැන සිටි මේ හැකියාවක් කොහෙත්ම නොතිබූ අතර මේ කරුණද කුරාණය දෙවියන්ගේම වදන් බවට තවදුරටත් සාධක සපයයි. ශුද්ධ කුරාණයේ සඳහන් මෙවැනි විද්‍යාත්මක සත්‍යයන් විමසිල්ලට ලක් කරන්නට පෙර එම ශුද්ධ ග්‍රන්ථය පහළ වූ යුගයේ මිනිසාගේ විද්‍යාත්මක දැනුමේ තරම කුමන මට්ටමක තිබුණේදැයි වටහා ගැනීම සුදුසුය.
ශුද්ධ කුරාණයේ පහළ වූ 7 වන සියවසේ අරාබීන් අතර විශ්වයේ ඇති ආශ්චර්යමත් දේ පිළිබඳ තිබුණේ මිත්‍යා මත රැසක් පමණි. වසර 1500කට පෙර එම ඉපැරණි යුගයේ පැවති එම තත්ත්වය අපටද සිතාගත හැකිය. විද්‍යාත්මක සත්‍යයන් සනාථ කිරීමට අවශ්‍ය කිසිදු දැනුමක් හෝ මෙවලමක් නැති එම පුරාණ කාලයේ සිටි අරාබීන් ඇතුළු සියලුම මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු මිත්‍යා විශ්වාසයන් අනුවම සිය කටයුතු කරමින් සිටියහ. උදාහරණයකට අහස් කෙප දරා සිටින්නේ කඳු වැටියයි ඔවුන් එදා සිතූහ. තවද ගවේෂණයට පහසුකම් නොතිබුණු හේයින් පොළොව තලයේ පැතලියකක් යයිද එහි දෙකොන්හි කඳු පෙරවල් අහස දරා සිටින කණු වශයෙන් පිහිටා ඇතැයිද යන විශ්වාසයෙන් ඔවුන් තෘප්තිමත් වූහ.
මොහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමානන්ට පෙර අරාබින් අතර තිබූ මෙවන් සියලු මිත්‍යාවන් කුරාණය පහළ වීමත් සමග සුණු විසුණු විය. උදාහරණයක් ලෙස අහස් ගැබ කිසිදු ආධාරකයකින් තොරව ඉහළට ඔසවන ලද්දේ දෙවියන් වන ඔහු විසිනි. මතු කියැවුණු අහස් ගැබ කිසිදු ආධාරකයකින් තොරව විශ්මය ජනකන්දමින් ඉහලින් පවතින්නේ යන ප්‍රකාශය මගින් අහස ඉහළට එසවී පවතින්නේ කඳු මතින්නේ යන විශ්වාසය බිඳ වැටුනාසේම ශුද්ධ කුරාන් ප්‍රකාශයන් මගින් නොයෙකුත් වැරදි මතයන් බිඳ දමන ලදී. එසේම තවත් බොහෝ මාතෘකාවන් පිළිබඳව බොහෝ වැදගත් තොරතුරු ඒවා කිසිදු පුජ්‍යලයෙකු විසින් නොදැන සිටි කාලයකදී පහළ විය. එකල ඒවායේ සත්‍ය හෝ අසත්‍ය බව තහවුරු කර උරකා බලන්නට කිසිදු මගක් නොවිය.
එපමණක් නොව කුරාණයේ පහළ වූ කාලයේහි අභ්‍යවකාශ විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා එවැනි කිසිදු විද්‍යාත්මක ඥානයක් මිනිස් වර්ගයාට නොතිබුණු බව අද අපි දකින්නෙමු. එපමණක් නොව විශ්වයේ හට ගැනීම මිනිසා නිර්මාණය වී ඇති සැටි, විශ්වයේ ඇති ගණිතමය සූක්ෂ්මතාවන් යුත් සමතුලිතතාවය හා දසදහස් සංඛ්‍යා ලොවේ ඇති ජීවීන් හා ගස්කොළන් පිළිබඳ මිනිස් මොළයේ මුසපත් කරවන ආශ්චර්යමත් සොයාගැනීම් හා තොරතුරු කිසිවක් අහලකටවත් මිනිසා පැමිණ නොසිටි අවධියක ශුද්ධ කුරාණය මෙවැනි තෑ හෙළිදරව් කර තිබීම නැනවත් කාගේත් කුතුහලය අවුස්වනු වැළැක්විය නොහැක.
අප දැන් එසේ අල් කුරාණය හෙළි කළ විද්‍යාත්මක සත්‍යයන් කීපයක් ගැන බලමු. අල් කුරාණයේ සඳහන් විද්‍යාත්මක ප්‍රාතිහාර්යන්. විශ්වයේ ප්‍රාරම්භය මතු කියවෙන වැකියෙන් අල් කුරාණය මෙසේ පැහැදිලි කරයි. ඔහු පොළොව තලය හා අහස් කැබ හිස් භවයේ සිට නිර්මාණය කළේය. සූරා අල් අන්ආම් 101. ශුද්ධ කුරාණයේ මෙම ප්‍රකාශය නවීන විද්‍යාත්මක සොයා ගැනීම හා කදිමට ගැලපෙන්නේය. ස්ථිර විද්‍යාත්මක නිගමනයන් අනුව මෙම පොළොව තලය ඇතුළු සකල විශ්වයද සියලු පදාර්ථයන් හා කාලයද නිමේෂයකින් ඇති වූයේ විශාල පිපිරීමක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම න්‍යායට බිග් බෑන්ග් තියරි, මහා පිපිරීම පිළිබඳ වාදය යනුවෙන් පවසනු ලබන බව අප දනිමු. විශ්වයේ ආරම්භය පිළිබඳ පවසන කුරාන් වැකියන් පවසන්නේ සර්වබලධාරී දෙවියන් කුන් එසේ වනු යයි අනකල විගස මෙම විශ්වය මැවුණු බවයි. මෙම අණ විශාල ශබ්දයක් වූවාට සැක නැත. මේ සිදුවීම වසර බිලියන 15කට පමණ පෙර සිදුවන්නට ඇති බවට සාධක හමු වී ඇත. මෙය එක ලක්ෂයක සිදු වූ පිපිරීමක් යයිද විද්‍යාඥයෝ විශ්වාස කරති. තවද මෙම හට ගැනීම හිස් බවකින් ඇති වූවක් බවද සැකයෙන් තොරව සනාථ වී ඇත. මෙම පිපිරීමට පෙර කිසිදු පදාර්ථයක් ශක්තියක් හෝ කාලය හෝ නොතිබුණු බව විද්‍යාඥයෝ එකහෙලා පවසති. මෙම පාරභෞතික තත්ත්වය හෙවත් කිසිවක් නැති තත්ත්වය ගැන නවීන භෞතික විද්‍යාව දැනගත්තේ ඉතා මෑතකදීය. මේ පිළිබඳ ශුද්ධ කුරාණය ඉතා සරලව පැහැදිලිව ප්‍රකාශ කරයි. මෙම විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය හෙවත් පුළුල් වන බව නූතන විද්‍යාව විසින් ළඟදී සොයාගත් තවත් ආශ්චර්යමත් සත්‍යයකි. ශුද්ධ ග්‍රන්ථය මේ පිළිබඳව මෙසේ ප්‍රකාශ කරයි. බලසම්පන්න බවින් විශ්වය නිර්මාණය කළේ අපවන අතර තවද අපම එය නිරන්තරයෙන්ම පුළුල් කරන්නෙමු. සූරා අද්දාරියා 47.
මෙම අපූර්ව සත්‍ය අද විද්‍යාවද පිළිගනී. 20 සියවසට පෙර විශ්වයේ අනන්තයේ සිට සදාකාලිකව පැවතෙන්නක් යයිද එය නොවෙනස්ව පවතින්නේ යයිද විද්‍යා මත පළ වී තිබිණි. එයට ප්‍රධාන හේතුවක්ව තිබුණේ ඉන් ඔබට යමක් දැනගැනීමට විද්‍යාව නොදියුණුව පැවති තත්වය හා අති උසස් තාක්ෂණයක් එදා නොතිබීමත්ය. වර්තමානයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් හිමි පෙත්තටම පැමිණිය අත් සමගම මෙවන් විශ්මයජනක සොයා ගැනීම් දැනගැනීමට විද්‍යාත්මක ලෝකය සමත් වී ඇත.
නමුත් ශුද්ධ අල් කුරාණය මෙවන් විශ්මය දනවන ප්‍රකාශයන් කළේ පුරාණ යුගයක බව අප අමතක නොකළ යුතුය. එවිට ඥානය සොයනා උපකරණයක් ලෙසට මිනිසා සොයාගෙන තිබුණේ පෑන පමණක් බවද අප මෙහිදී සැලකිල්ලට ගත යුතුය. 20 සියවස ආරම්භ වනවත් සමගම රුසියානු භෞතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ෆ්‍රයිඩ්මන් හා බෙල්ජියානු විශ්වවිද්‍යාලයක වන ජෝර්ජස් ලිමයිත්‍රි යන දෙදෙන මුළු මහත් විශ්වයම අඛණ්ඩව ගමන් කරන බවද, විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වෙමින් පවතින බවද සිද්ධාන්තමය ලෙස ගණනය කළහ. මෙම අපූර්ව විශ්වාසය නොසෙල්විය හැකි විද්‍යාත්මක දත්තයන් මගින් ප්‍රබල වන්නට වූයේ 1929 තරම් සමීප කාලයකදීය. එඩ්වින් හර්බල් නම් තාරකා විද්‍යාඥයා සිය දුරදක්නයෙන් අහස නිතර සිසාරද්දී අහස් ගැබේ ඇති තාරකාවන් හා මන්දාකිණි නිතර එකිනෙකින් ඈත්වමින් පවතින බව සොයාගත්තේය. මෙසේ තාරකාවන් හා මන්දාකිණි එකිනෙකාගෙන් ඈත්වීම සොයාගන්නවත් සමගම විශ්ව මණ්ඩලය ප්‍රසාරණය වන බව සනාථ විය. මෙම විද්‍යාත්මක දත්තය ශුද්ධ කුරාණය ප්‍රකාශ කළේ අදට වසර 1500කට පමණ පෙරයි. අල් කුරාණයේහි සූර්යයා හා චන්ද්‍රයා පිළිබඳව අවධාරණය කොට ඇත්තේ ඒවා එකිනෙක යම්කිසි නිශ්චිත වූ කක්ෂයක ගමන් ගන්නා බවයි. ඒ පිළිබඳව කුරාණය මෙසේ සඳහන් කළේ වසර දහස් ගණනකට පෙරයි. සූර්යයා හා චන්ද්‍රයාද රැය හා දවාලද නිර්මාණය කළේ ඔහුය. තව දේවාසිය කක්ෂයන් වටා ගමන් ගනිති. සූරා අල් අන්බියා 33. අල් කුරාණයේ තවත් තැනක සූර්යයා නිසලව නොපවතින බවත් එය යම් කිසි කක්ෂයක ගමන් කරන බවත් සඳහන් ව ඇත. තවද සූර්යයා ඔහුගේ නවාතැන කරා ගමන් කරයි. මෙය සර්ව බලධාරියාගේද සියල්ල දන්නාගේ දනසක වේ. සූරා අල් යාසීන් 38. මේ පිළිබඳ නවීනතම සොයා ගැනීම පවසන්නේ කුමක් දැයි බලමු.
විද්‍යාඥයන්ගේ ඉතා සමීපතම සොයා ගැනීම අනුව සූර්යයා පැයකට කිලෝමීටර 720,000ක ඇදහිය නොහැකි වේගයකින් වේග නම් දෙවැන්ත තරුවක දිසාවට නිශ්චිත වූ කක්ෂයක දිවෙමින් සිටී. මෙම ගණනයන් අනුව සූර්යයා දිනකට කිලෝමීටර මිලියන 17.28ක 1,72,80,000ක දුරක් ගමන් කරයි. මෙම ඇදහිය නොහැකි දුරක් සූර්යයා දිව යන්නේ හුදකලාවම නොවේ. අප ජීවත්වන මෙම පොළොව තලය හා අප වටා දුවන චන්ද්‍රිකාවන් සඳහා සූර්ය මණ්ඩලයට අයත් ප්‍රකෝටි සංඛ්‍යාත ග්‍රහයන් හා තරු කැලද තම ප්‍රධානියා වන ඉර සමග මෙම විශ්මය ජනක ගමන යති.
කෙටියෙන් කිවහොත් විශ්වයේ ඇති ප්‍රකෝටි සංඛ්‍යාත තාරකා, චන්ද්‍රයන්, සූර්යයන් හා සියලු ග්‍රහයන් එකක් නැර තමන්ට නියමිත කක්ෂයන් වටා නොනවතින ගමනකයේදී සිටිති. මේ අනුව මුළු මහත් විශ්ව තලයම වෘත්තාකාර ගමන් පතවලින් පිරි එකක් යයි සනාථ වී ඇත. මෙම සත්‍යයද පැහැදිලි ලෙසින්ම ශුද්ධ කුරාණයේ මෙලෙසින් සඳහන් වන සැටි බලන්න. ගමන් පතයන් හා කක්ෂයන්ගෙන් පිරි අහස් ගැබගෙන දිවුරා කියමි. සූරා අස්සාරියා 7. මන්දාකිණිහිවත් තාරකා මණ්ඩල බිලියන 100කටත් අධික සංඛ්‍යාවක් දෘශ්‍යමාන විශ්වයේ පවතින අතර ඒ එක් එක් කුඩා තාරකා මණ්ඩල සාමාන්‍යයෙන් බිලියනයක් හෙවත් කෝටි 100ක් පමණ ග්‍රහයන් හා තාරකා ඇති බවද සොයාගෙන ඇත. මේ අනුව විශාලතම තාරකා මණ්ඩලයක තරු බිලියන 1000කටත් අධික ප්‍රමාණයක් ඇති බවද සොයාගෙන ඇත. මෙම තාරකා වටා භ්‍රමණය වන විවිධ ප්‍රමාණයේ ග්‍රහයන් හෝ චන්ද්‍රිකා ඇත. මෙම ප්‍රකෝටි සංඛ්‍යාත තාරකා ග්‍රහයන් ඇතුළු විවිධ ප්‍රමාණයේ මණ්ඩල ඔවුනොවුනට නියමිත ගමන් පදයන්හි විශ්මය ජනක ලෙස ගණිතමය ලෙසින් සියුම්ව තීන්දු කරන ලද නොනිමි ගමනකයේ වී සිටිති. මෙම තරුහා ග්‍රහයන් ඇතුළු මණ්ඩල සමූහයන් එකිනෙකා හා නොගැටී එකක මාර්ගයක් තව එකකින් හරස් නොවී පසු කරන්නේ ඉතා විශ්මය ජනක ලෙසින් අණදෙනු ලැබූ ආකාරයකටයි. එයින් සුළු අඩුවැඩියක් වුවද මුළු මහත් විශ්වයම සුළු විසුණු වී යනු ඇත. නමුත් මෙම ප්‍රකෝටි සංඛ්‍යාත ග්‍රහයන් උනුන්ගේ ගමන් මාර්ගවල වසර මිලියන ගණනක් පුරා කිසිදු ඝට්ටනයක් ඇති නොවී භ්‍රමණය වෙමින් පවතී. මේ හැර ගිනිය නොහැකි ප්‍රමාණයේ ධූමකේතුද මේ අතර කිසිවක් සමග නොගැටී විශ්වය සිසාරමින් ඔවුන්ට අයත් කක්ෂවල ගමන් කරයි. මෙම තාරකා මණ්ඩලද ඇදහිය නොහැකි හා විශ්මය දනවන කාලසටහන් අනුව වේගයෙන් ගමන් කරමින් සිටිති. එසේ එකිනෙක පසු කරන මණ්ඩලයන් ඉතා ත්‍රාසජනක අන්දමින් එකිනෙක හා ගැටෙන නොගැටෙන අන්දමින් ගමන් ගැනීමද අහස් ගැබ නිරීක්ෂණය කරන තාරකා විද්‍යාඥයින්ගේ දසුනට හසු වී ඇත. මෙසේ අභ්‍යවකාශයේ විශ්වය සිසාරා සිදුවන මිලියන ගණනක් මනස්කාන්ත දසුන් දැක ගැනීමට අවශ්‍ය දෘශ්‍ය උපකරණයන් හෝ සිතා ගැනීමට තරම් විද්‍යා නැනවත් බවක් ඇති එකදු මිනිසකු හෝ ශුද්ධ කුරාණය පහළ වන විට ලොව ජීවත් නොවීය. භෞතික හෝ අජට ආකාශ විද්‍යාවන් ඉවකට මිනිසා නොඇසූ විරු වචනයන් විය.
මේ සියල්ල අන් කිසිවක් නිසා නොව ශුද්ධ වූ කුරාණේ යනු සර්ව බලධාරී එකම දෙවියන්ගේ අනාවරණයක් වූ බැවිනි.
ශුද්ධ කුරාණයේ දෙවියන් අහස ගැන අතිවිශේෂ කරුණක් මෙසේ ඉඟි කරයි. අප අහස් ගැබ සංරක්ෂිත හා රැකගත් වහලක් කළද ඔවුන් අපගේ සලකුණු වෙතින් ඉවතට හැරෙති. සූරා අල් අන්බියා 32.
මෙසේ ඉහළ අහස ආරක්ෂිත එකක් බව හා එය ලෝවැසි අප යමකින් රැකගන්නා වහලක් ලෙස ක්‍රියා කරන බවද 20 ශතවර්ෂයේදී සොයා ගන්නා ලදී. විශ්වයේ සැරිසරන නොයෙක් ප්‍රමාණයේ හා සංඛ්‍යාවෙන් යුත් උල්කාපාත පොළව මත පතිත වූහොත් ඉන් පොළවේ ජීවත් වන මිනිසුන්ට හා දේපලට විශාල හානි සිදුවනු ඇතියයිද පෘථිවිය වටා ඇති වායුගෝලය එවන් උල්කාපාත වලින් පොළව ආරක්ෂා කරන බවද විද්‍යාඥයන් සොයාගත්තේ අදට සතවර්ෂයක් ඇතුළතදීය.
එපමණක් නොව සූර්යාගෙන් පෘථිවිය කරා එන පාරජම්බුල කිරණ වැනි හානිකර විද්‍යුත් කිරණ පෙර නතර කර ගැනීමේ ක්‍රියාවලියද සිදුවන්නේ මෙම වායුගෝලය මගිනි. එසේ නොවන්නට පියවි ලෙසින් පෘථිවියට එන හානිකර විකිරණශීලී කිරණ නිසා ලෝවැසි ජනතාව චර්ම පිළිකා ඇතුළු අංග විකල දරුවන් බිහිවීම වැනි නොයෙකුත් බැරෑරුම් ගැටලුවලට භාජනය වනු ඇත. මෙවන් ව්‍යසනයන් සිදු නොවී පොළොව තලය රැකගන්නේ මෙම වායුගෝලයයි. එමෙන්ම මෙම ආරක්ෂක වළල්ල පෘථිවියේ සිටින ජීවීන්ට හා ශාකවලට අවශ්‍ය කිරණයන් රඳවා නොගෙන එය පොළව වෙතට එවයි. වායුගෝලයේ ඊටමත් ආශ්චර්යමත් ලක්ෂණය වන්නේ එය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දෙන්නේ දෘශ්‍ය ආලෝකය, ආසන්න පාරජම්බුල හා රේඩියෝ තරංග වැනි හානිකර නොවන හා ප්‍රයෝජනවත් කිරණවලට පමණක් වීමයි. මෙම පෙරී එන සියලුම කිරණයන් ජීවය සඳහා අත්‍යවශ්‍ය වේ. ආසන්න පාරජම්බුල කිරණ වායුගෝලය මගින් අර්ධ වශයෙන් පමණක් අවශෝෂණයට ලක් කරන බැවින් එය ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා ජීවින්ගේ පැවැත්මටත් ඉතාමත් වැදගත් වෙයි. සූර්යයාගෙන් පිටවන ප්‍රබල පාරජම්බුල කිරණවලින් වැඩි කොටසක්ම වායුගෝලයේ ඇති ඕසෝන් ස්තරය මගින් පෙරා ඉවත් කරන අතර පාරජම්බුල වර්ණාවලියේ ඉතාමත් සීමිත හා අත්‍යවශ්‍යම වූ කොටසක් පමණක් පෘථිවියට ළඟාවේ. වායුගෝලයේ මෙම ආරක්ෂක ක්‍රියාදාමය මෙතෙකින් අවසන් නොවේ. අභ්‍යවකාශයේ පවතින සෙල්සියස් අංශක ඍණ 270ක් පමණ වන ඇදහිය නොහැකි අධික ශීතලින් පෘථිවිය අයිස් බෝලයක් මෙන් මිදී යා නොදී රැකගන්නේද මෙම වායුගෝලයයි. එපමණක් නොව පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයෙන් සෑදී ඇති වැන් ඇලන් බෙල්ට් නම් වන තවත් තීරුවක්ද හිරුහා අනෙක් තරුවලින් නිකුත් වන පොළොව තලයට හානිකර විකිරණයන්ගෙන් පෘථිවිය ආරක්ෂා කරන පලිහක් ලෙස ක්‍රියා කරයි. සූර්යයාගෙන් හා අනෙකුත් තාරකාවලින් අඛණ්ඩව නිකුත් කරනු ලබන මෙම කිරණ ජීවීන්ට මාරාන්තික වේ. මෙම තීරුව නොතිබුණහොත් සූර්යයාගෙන් අධිකව ශක්තිය පිටකරන සූර්යා මත නිතර ඇතිවන සූර්ය ගිනි සිළු වලින් පොළවේ ඇති සියලුම ජීවීන් විනාශ වී වඳ වී යනු ඇත. හිරෝෂිමාවට පතිත කළ පරමාණු බෝම්බය මෙන් බිලියන 100කට සමාන ශක්ති ප්‍රමාණයක් මෙවන් එක් සූර්ය ගිනි සිළුවකින් නිකුත් වන බව මෑතකදී ගණන් බලා ඇත. මෙවැනි එක් තරු සිළුවක් අභ්‍යවකාශයේ විහිදී පැය 58කට පසු නිරීක්ෂණය කළ විට ඉන් පෘථිවියේ වායුගෝලයට කිලෝමීටර 250ක් පමණ ඉහළින් ඇති ප්‍රදේශයේ උෂ්ණත්වය ක්ෂණිකව සෙල්සියස් අංශක 2500කින් ඉහළ ගිය බවත් මාලිමාවන්හි චුම්බක තුඩවල් අසාමාන්‍ය ලෙසින් චලනයන් පෙන්වූ බවත් නිරීක්ෂණය කරන ලදී.
මේ සියලු සොයා ගැනීම් වලින් අපට පැහැදිලි වන්නේ අප ජීවත් වන පෘථිවිය ආරක්ෂා කරන්නට සර්ව බලධාරී දෙවියන් විසින් අති විශාල ක්‍රියාන්විතයක් සෑම මොහොතකම විශ්වයේ පවත්වාගෙන යන බවයි.
අල් කුරානයේ ආපසු පැමිණෙන අහස ගැන සඳහන් වෙයි. නැවත නැවත වැසි ලබා දෙන අහස ගැන දිවුරා කියමි. සූරා අත්තාරික් 11. මෙම වැකී ඇති රජ්‍යන වචනයට ආපසු ඒම නැවත යැවීම යනාදී අරුත් ඇත. පෘථිවිය වටා ඇති වායුගෝලය ස්තරෙහිවත් තට්ටු කිහිපයකින් යුක්ත බව සොයාගෙන ඇත. මෙම එක් එක් ස්තරය පෘථිවියේ නොයෙකුත් ජීවන ක්‍රියාවලියන් සඳහා විවිධ වැඩ කොටස් ඉටු කරයි. දිගින් දිගට කරන ලද පරීක්ෂණවලින් පෘථිවිය වටා ඇති මෙම ස්තර මගින් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් ඉටු කරන බව සොයාගෙන ඇත. එනම් මෙම ස්තර මගින් ඒවා මත පතිත වන කිරණ හෝ ද්‍රව්‍යයන් නැවතත් අභ්‍යවකාශයට හරවා යැවීම හෝ නැවත පෘථිවියට හරවා යැවීමේ ක්‍රියාව සිදු කරයි. මේ ක්‍රියාදාමය ගැන අපි විස්තරාත්මකව දැනගනිමු. පොළොතලයේ සිට කිලෝමීටර 15ක් පමණ ඉහළින් නැති පරාවර්තී ගෝලය යනුවෙන් හඳුන්වන වායුගෝලයේ පෘථිවියට ආසන්නම ස්තරය පොළොතලයෙන් ඉහළට නැගෙන ජල වාෂ්ප ඝනීභවනය කර පෘථිවියට ආපසු එවයි. මේ අප සරල බසින් වර්ෂාවයයි කියමු. ඊට ඉහළින් කිලෝමීටර 25ක් පමණ ඈතින් පිහිටා ඇති ඕසෝන් ස්තරය ඈත අජට ආකාශයෙන් පැමිණෙන හානිකර කිරණ සහ පාරජම්බුල කිරණයන් පරාවර්තනය කර ආකාශයටම ආපසු යවයි. ඉන් ඉහළින් නැති ස්තරය වන අයන ගෝලය පෘථිවියෙන් නිකුත් වන ගුවන් විදුලි, රූපවාහිනී, චන්ද්‍රිකා තරංග ඇතුළු සියලුම පණිවිඩ තරංගයන් පරාවර්තනය කොට පෘථිවියටම ආපසු යවන නිසා සියලු පණිවිඩ හුවමාරු කටයුතු සාක්ෂාත් වී ඇත. එසේ ආපසු පරාවර්තනය කිරීමක් නොවුවහොත් අද අප මෙම ක්ෂේත්‍රයේ මෙවන් දියුණුවක් ලැබීම නොහැකි වන්නට තිබුණි. මනුෂ්‍ය වර්ගයාට ඉමහත් ප්‍රයෝජන හා රැකවරණ ගෙන දෙන මෙම ආපසු එවන ස්තරයන් ගැන විද්‍යාලෝකය දැනගත්තේ මෑතක වුවද මෙය අල් කුරානයේ එදාම සඳහන් වී ඇති සැටියෙන්ම එය දිව්‍යමය අනාවරණයක් බව සනාථ වෙයි.
කුරානයේ අහස ගැන කියන විට එය ස්තර 7කින් නිම වී ඇති බව සඳහන් වේ. ඔබලා වෙනුවෙන් පොළොවේ ඇති සියල්ල පිළියෙල කළ ඔහු පසුව සිය අවධානය අහස් ගැබ වෙත හැරවී එය පටල 7කින් නිම විය. ඔහුට සියලු වස්තුන් පිළිබඳ ඥාණය ඇත. සූරා අල් බකරා 29.
අහස් ගැබ දුමාරයක් වතිබි විට ඔහු ඒ දෙසට හැරීය. සූරා අල් සෙයිලාත් 11.
දින දෙකකින් ඔහු එම අහස කොටස් 7ක් ලෙසින් නිශ්චය කොට එක් එක් කොටසකට හිමි නියෝගය පැනවීය. සූරා අල් ෆුස්සිලත් 12.
අල් කුරානයේ බොහෝ තැන්වල පෘථිවියට හිමි අහස් ගැබ අදහස් කිරීමටද මුළු මහත් විශ්වය අදහස් කිරීමටද සමාවාත් යන අරාබි වචනය යොදාගෙන ඇත. පෘථිවියේ වායුගෝලය ස්තර 7කින් නිම වී ඇති බව අද සනාථ වී ඇත. මෙම වර්ගීකරණයන් එක් එක් ස්තරවල ඇති රසායනික සංයුතිය හා වායු උෂ්ණත්වයන් අනුව විද්‍යාඥයින් සිදු කරති. මෙම ස්තරයන් නවීන භූවිද්‍යාත්මක අර්ථ දැක්වීම අනුව මතු කියැවෙන නම් වලින් හඳුන්වනු ලැබේ. පරිවර්තී ගෝලය, අපරිවර්තී ගෝලය, මධ්‍ය ගෝලය, තාප ගෝලය, පිටස්තර ගෝලය, අයන ගෝලය, චුම්බක ගෝලය.
පෙරකී අල් කුරාන් වැකියේ එක් එක් කොටසකට හිමි නියෝගය ඔහු පැනවීයයි සඳහන් වේ. එනම් එක් එක් ස්තරයන්ට අයත් රාජකාරී දෙවියන් විසින් නියම කරන ලද්දේයි මෙයින් කියවේ. ඇත්තෙන්ම පෘථිවිය ජීවත් වන මිනිසා ඇතුළු සියලු ජීවීන්ගේ පැවැත්ම සඳහා මෙම ස්තරයන් මගින් සිදුවන්නේ පුදුමාකාර සේවයක්. වර්ෂාව ඇති කිරීම පටන් හානිකර කිරණ රඳවා තබා අත්‍යවශ්‍ය කිරණයන් පෘථිවියට එවීම හා උල්කාපාතයන් නවතා ගැනීම දක්වා මෙම ස්තර වලින් සිදුවන ක්‍රියාදාමයන් ඉතා ආශ්චර්යමත්.
අන් සියලු නිමැවුම් වල වෙන්න මෙම ස්තරයන්ගේ හිමිකමද තමා සතුයයි. අල් කුරාණයේ කීප තැනකම දෙවියන් අපට සිහිපත් කරයි. වායුගෝලයේ ඇති ස්තර හතෙහි පෙනුම පිළිබඳව අපහට අල් කුරාන් වැකි මගින් දෙවියන් විසින් දැනුම් දී ඇත. ඔහු අහස්තලයන් හතක් නිර්මාණය කළ බව ඔබ නොදකින්නහුද? සූරා 93. අහස්තල හතක් නිමෙව්වේ ඔහුමය. සූරා අල් මුල්ක් 3. පළමුවකියේ භාවිත වී ඇති ඉබාකා යන වචනය ස්තරය හෙවත් යමක වැස්මක් යැයි පරිවර්තනය වේ. මේ වචනය මෙහි උපයෝගී කර ඇත්තේ බහුවචනයෙනි. මේ අනුව ස්තර හතකින් යුත් අහසයයි පවසා ඇති ඉහත වැකිය මගින් නිසැකවම පවසා ඇත්තේ වායුගෝලය පිළිබඳවයි. මේ අපූරු විද්‍යාත්මක සත්‍යයන් කිසිදු විද්‍යා දැනුමක් නොපැවති එවන් යුගයක එලිකරගත හැකි මිනිසකු නොසිටි තත්ත්වයක් තුළ කෙසේනම් අනාවරණය වූයේද? ශුද්ධ කුරාණය මෙයින් නොනැවති තව තවත් විද්‍යාත්මක හෙළිදරව් කිහිපයක් ඉදිරිපත් කරයි. අප පොළව නොසෙල්වී තිබීම පිණිස ඒ මත ස්ථිර ලෙසින් මුල් බැසගත් කඳු ස්ථානගත කළෙමු. සූරා අල් අන්බියා 31.
මෙම වැකියෙන් පොළොතලයේ කම්පනයන් වැළැක්වීමට කඳුවලින් යමක් සිදුවන බව කියවේ. මේද භූගර්භ තාක්ෂණයන් දියුණු වනවත් සමග අත්කරගත් නූතන සොයාගැනීමක් බව කිව යුතු නැත. භූගර්භයේ ඇති දැවැන්ත තැටි එකිනෙක ගැටීම මගින් කඳු නිර්මාණය වූ බව අපි අද දන්නෙමු. භූ තැටි දෙකක් ඝට්ටනය වන විට ඒ අතුරින් ප්‍රබල තැටිය අනෙක් තැටිය යටට ලිස්සා ගොස් දුබල තැටිය පොළවෙන් මතුපිටට එසවී කඳු නිර්මාණය වන බව භූ විද්‍යාව හරහා අද අප දැනගන්නෙමු.
ඒ අනුව අපට පොළව මතුපිට පෙනෙන කඳු ශිඛරයන් හට වඩා ශක්ති සම්පන්න කඳු වැටි එයට ප්‍රතිවිරුද්ධව පොළව යට කිඳා බැස ඇති බව මෙයින් කිව හැකිය. විද්‍යාත්මක විග්‍රහයක කඳුවල පිහිටීම පිළිබඳව මෙසේ සඳහන් ව ඇත. මහාද්වීප ඝනත්වයෙන් වැඩි නම් එනම් කඳු වැටි ඇති ප්‍රදේශවල මෙන් පෘෂ්ඨයේ ප්‍රවාරය මැන්ටලය තුළට වඩාත් ගැඹුරට කිඳා බසිනු ඇත. එක් ශුද්ධ කුරාන් වැකියක කඳුවල මෙම ක්‍රියාකාරීත්වය කූඤ්ඤය උදාහරණයක් ලෙසගෙන දක්වන්නට යෙදී ඇති සැටි බලන්න. අප මහ පොළව පළසක් ලෙසින් හා කඳු කීලයන් එවත් කූඤ්ඤයන් ලෙසින් ඇති නොකළෙමුද? සූරා අන්නබ 6-7.
පෘථුවියේ පෘෂ්ඨයේ ගැටවී ඇති යෝධ තැටි යාකරන කීලයන් ලෙසින් කඳු පෘථුවිය මතුපිටෙහි හා පත්ලේ රඳවා ඇති බව මෙමකින් පැහැදිලි වේ. මෙලෙස කඳු මගින් පෘථුවියේ පෘෂ්ඨීය තැටි එකිනෙක සම්බන්ධ කරමින් එම තැටි භූගර්භයේ ඇති ලාවා මත පාවියාම හෝ අනෙක් තැටි මත ලිස්සා යෑම වළක්වයි. සරල උදාහරණයකින් කිවහොත් මේසයක ලෑලි එකට යාකර තබන ලී කුඤ්ඤවලට කඳු නිදසුන් කර හැක. මෙම ක්‍රියාවලියට බොහෝ විද්‍යාත්මක බසින් සමතුලවාදීයයි කියනු ලැබේ. සමතුලවාදී යනු පෘථුවියේ මතුපිටින් හා පත්ලෙන් ඇතිවන ප්‍රතිවිරුද්ධ බලයන්හි සමබරතාවය පවත්වා ගැනීම වේ. පාංශු ඝාතනය, පසක් ක්ෂයවීම හා හිම තට්ටු දියවීම යනාදී ක්‍රියාවලියන් නිසා කඳුවල ස්කන්ධය පහළ බසී. එමෙන්ම යමහල් හෙවත් ගිනි කඳු පිපිරීම, ග්‍රැසියරේ ඇතිවීම හා පස වර්ධනය වීමෙන් ක්ෂය වූ ස්කන්ධයන් නැවත යථා තත්ත්වයන්ට පත්වේ. කඳු ස්කන්ධයන් අඩුවී සැහැල්ලු වන විට ඉහළ යන ද්‍රව්‍යයන් මගින් ඉහළට යොදන උඩුකුරු බලයෙන් එම කඳු ඉහළට එසවේ. එයට ප්‍රතිවිරුද්ධව කඳු ස්කන්ධය වැඩි වන විට ගුරුත්වාකර්ෂණ බලය නිසා එම කඳු පෘථිවිය තුළට නැවත කිඳා බසී. මෙම බලයන් දෙක අතර සමබරතාව රැකගන්නේ පෙර කී සමතුලවාදයෙනි.
ගල්පර සහිත පෘථිවියේ දැඩි මතුපිට ගැඹුරු විභේද නිම්නවලින් ගමන් කරවනු ලැබ උණු වූ ලාවාවලට ඉහලින් පාවෙන තැටි තුළට බෙදී යන බව අදාප දනිමු. පෘථිවිය සිය අක්ෂය මත සීග්‍රයෙන් කැරකෙන නිසා කඳුවල එකට යාකර තබා ගැනීමේ රාජකාරිණ ඇති වුවහොත් මෙම භූතැටි වෙන්වී යාමේ අවදානම ඇති වේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් පොළොව මතුපිට පස එක් රැස්න භූගත ජලයද ඒක රාශි නොවේ. තවද කිසිදු ශාකයක් පොළවේ හට නොගැනේ. කෙටියෙන් කිවහොත් පොළවේ මිනිසා ඇතුළු කිසිදු ජීවයක් නොපැවැත්. දෙවියන්ගේ කරුණා මහිමයෙන් හා ආශ්චර්යමත් බලයෙන් කඳු ඇන මුරිච්චිමෙන් ක්‍රියා කරමින් මේ තරම් විශාල විනාශයක් මඟහරවයි. මෙම භූගත විශ්මය ජනක ක්‍රියාවලිය විද්‍යාලෝකය සොයාගත්තේ වසර කීපයකට පෙර වුවද සර්ව බලධාරි දෙවියන් ඒ බව සිය කීකරු දූතයාණන් හරහා ශතවර්ෂ කීපයකට පෙරදී මෙහෙළි කළේය. අප පොළව නොසෙල්වී තිබීම පිණිස ඒ මත ස්ථිර ලෙසින් මුල් බැසගත් කඳු ස්ථානගත කළෙමු. සූරා අල් අන්බියා 31.
නොසෙල්වී එක තැනක තිබේ යැයි අප සිතන කඳු නොකඩවා චලනයකට බඳුන් වන බව තවත් එක් ශුද්ධ කුරාන් වේකයක සඳහන් වේ.
තවද ඔබ දකිනා කඳු නොසෙල්වී සිටිතැයි සිතන්නේය. නමුත් එය බලාකුල් මෙන් චලනය වනු ඔබ දකිනු ඇත. මෙය සියලු දෑ විශිෂ්ට ලෙස පිළියෙල කරන දෙවියන්ගේ කාලානුභාවයයි. ඔහු ඔබ කරන දේ ගැන යහමින් දන්නේය. සූරා අන්නමල් 88. මෙම කඳු චලනයන් සිදුවන්නේ ඒ වස්ථාපිත වී තිබෙන පෘථිවි කබලෙහි සිදුවන චලන හේතු කොටගෙනයි. මෙම පෘථිවි පෘෂ්ඨය නොහොත් කබල මැන්ඩලයේ ඝනත්වයෙන් වැඩි ස්තරය මත පාවේ.
20 වන සියවස ආරම්භයේදී ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ ඇල්ෆ්‍රඩ් වෙන්ගර් පළමු වරට පෘථිවි ඇති මහද්වීපයන් ප්‍රාරම්භ අවධියේදී එකට යාවේ තිබුණු බවද පසුව එක් එක් දිශාවන්ට එය වෙන් වී ගිය බවද ප්‍රකාශ කළේය. මෙය කිසිසේත් පිළිගත නොහැකි මතවාදයක් යැයි එදා ප්‍රතික්ෂේප වුවද 1980 පමණ එනම් වැග්න මියගොස් වසර 50කට පමණ පසු ඔහුගේ කීම නිවැරදි බව ලොව පිළිගත්තේය.
මෙම විශ්මය ජනක විද්‍යාත්මක සත්‍ය නූතන විද්‍යාව විස්තර කරන්නේ මෙලෙසිනි. කිලෝමීටර 100ක පමණ ඝනකම ඇති මැන්ටලයේ මුදුන් කොටස හා පෘථිවි පෘෂ්ඨය භූතැටි නම් කුට්ටිවලට බෙදී ඇත. මෙවන් ප්‍රධාන භූතැටි 6ක් ඇති අතර කුඩා තැටි කීපයක් ද ඇති බව සොයාගෙන ඇත. මෙම තැටි ඒ මත පිහිටි මහද්වීප හා සාගරද සමග පෘථිවිය මත සෙමෙන් සෙමෙන් ගමන් ගන්නා බවද සොයාගෙන ඇත. මෙම ගමන් වේගය වසරකට සෙන්ටිමීටර 1-5 දක්වා වේ. මෙම භූතැටිවල චලනය පෘථිවියෙහි භූ විෂමතාවෙහි සුළු වෙනස්කම් ඇති කරයි. උදාහරණයක් ලෙස එය වසරක් පාසා සුළු වශයෙන් පුළුල් වන බව සොයාගෙන තිබීම සැලකිය හැකිය. මේ අවස්ථාවේ තවත් එක් වැදගත් කරුණක් ගැන සඳහන් කළ යුතුය. එනම් පෙරකී ශුද්ධ වැකියේ කඳුවල චලනය ගැන කියනා විට එය පාවෙන බවක් එහි සඳහන් වනු දැකිය හැකිය. නූතන විද්‍යාඥයින්ද මේ අනුව යමින් මහද්වීප පාවීම යන එම අරුත ඇති යෙදුම උපයෝගී කරති. මෙවන් කරුණක් නිකමට හෝ සිතා ගැනීමට නොහැකි යුගයක අල් කුරාණය මගින් මෙම සංකීර්ණ විද්‍යාත්මක ප්‍රකාශය කිරීමෙන්ම ශුද්ධ කුරාණයේ දිව්‍යමය සම්බන්ධය කදිමට සනාථ වේ. අල් කුරාණය එළිදරව් කරනු ලැබූ කාලයේදී මෙම මහාද්වීපවල පාවීම නිරීක්ෂණය කිරීමේ හැකියාව නොතිබින. එබැවින් දෙවියන්ය පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබෙන පරිදි කලින් සඳහන් කළ කුරාන් වැකිය පහළ කළේය. එම වැකියෙහි දෙවියන් විසින් කඳු වලාකුළු මෙන් චලනය වන බව ප්‍රකාශ කර තිබුණත් මේ මගින් අදහස් කරනුයේ කඳු ස්ථාපිත වී එනම් සවි වී තිබෙන භූස්තරවල සිදුවන චලනයන් බව පැහැදිලිය. නමුත් මේ ශුද්ධ ග්‍රන්ථය මෙය හෙළිදරව් කරන විට පොළවේ හට ගැනීම පිළිබඳ එවකට මිනිසුන් අතර තිබුණේ අනුවන මිත්‍යා මත අතලොස්සක් පමණක් බවද සැලකිල්ලට ගත යුතුය.
ශුද්ධ කුරාණයේ සඳහන් වන ලෝහවලින් එකකි යකඩ. අල් හදීද් හෙවත් යකඩ නමින්ම ශුද්ධ ග්‍රන්ථයේ පරිච්ඡේදයක් ඇත. එහි මෙලෙසින් සඳහන් වනු දැකිය හැක.
තවද අප දැඩි බලයන් හා මිනිස් වර්ගයාට නොඑක් ප්‍රයෝජනයක් නැත්තා වූ යකඩයද පහළ කළෙමු. සූරා අල් අවිද් 25. මෙම පරිච්ඡේදයේ අන්සල්නා හෙවත් පහළ කලෙමු යන වචනයක් සඳහන් වේ. මෙය නිදර්ශනාර්ථයකින් යුතුව අප මිනිසාට යකඩය දායාද කලෙමු හෙවත් සතු කලෙමු යන අරුතින් කියන ලද්දක් යයි මතු පිටින් පෙනිය හැක. නමුත් මෙම ප්‍රකාශය ඒ වචනාර්ථයෙන්ම අපගත් කල භෞතිකවම එම ලෝහය වර්ෂාව හා හිර්වැස්මෙන් අහස් ගැබේ සිට පෘථිවියට පහළ කරන ලද්දක් යයි ගත හැකි අතර එයින් විශ්මයජනක විද්‍යාත්මක ආශ්චර්යයක් අනාවරණය වන බව දැකිය හැකිය. නූතන අභ්‍යවකාශ විද්‍යාව මගින් සොයාගෙන ඇති ආකාරයට අපගේ ලෝකයේ පවතින යකඩ අභ්‍යවකාශයේ ඇති අතිවිශාල තාරකාවලින් පොළවට පතිත වූ ඒවා වන අතර මෙයට හේතු වනුයේ අපගේ සූර්යයාගේ උෂ්ණත්වය යකඩවල සම්භවය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමයි. සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6000ක් වන අතර එහි අභ්‍යන්තර උෂ්ණත්වය ආසන්න වශයෙන් සෙන්ටිග්‍රේඩ් අංශක කෝටි 2කි. මේ අනුව යකඩ නිපදවිය හැක්කේ අපගේ හිරුට වඩා උෂ්ණත්වයෙන් ඉතා ඉහළ, එනම් එය සෙන්ටිග්‍රේඩ් මිලියන සිය ගණනක අභ්‍යන්තර තාපයක් ඇති හිරුට වඩා විශාල තරුවකට පමණි. තරුවක ජනනය වන යකඩ ප්‍රමාණය යම් සීමාවක ඉක්මවන විට එකී තරුව පිපිරීමට ලක්වන අතර මෙම පිපිරීමට සුපිරි නෝවායයි කියනු ලැබේ. මෙම පිපිරීම මගින් යකඩ අභ්‍යවකාශයට මුදා හැරීමේ හැකියාව උදා වේ. මෙම සොයා ගැනීම් අනුව අපට පෙනී යන්නේ යකඩ ලෝහය මෙම පෘථිවි තලයේ වස්තුවක් නොවන බව හා එය ශුද්ධ කුරාණයේ සඳහන් නොවනාක්මෙන් පහළ කරන ලද්දක් බවත්ය. අභ්‍යවකාශ විද්‍යාව මගින් අනිකුත් මූල ද්‍රව්‍යයන්ද පෘථිවියෙහි නොව ඉන් පිටතදී සම්භවය වූ බව සොයාගෙන ඇත.
මෙපමණක් නොව අනිකුත් මූලද්‍රව්‍යයන්ද පිටතින් පැමිණි බව පෙරකී වැකී ඇති යකඩේද අප පහළ කළෙමු යන යෙදුමින් ඉඟි කෙරෙයයි සිටි. නමුත් මෙම වැකියෙන් යකඩේ පමණක් සඳහන් කිරීමෙන් තවත් ආශ්චර්යමත් කරුණක් හෙළිවේ.
20 සියවස අවසන් භාගයේ ජීවත් වූ සුප්‍රකට ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෙකු වූ මයිකල් ඩෙන්ටන් සිය නේචර්ස් ඩිස්ටිනි එවත් ස්වභාව ධර්මයාගේ ඉරණම යන ග්‍රන්ථයේ යකඩ ලෝහයේ වැදගත්කම ගැන ලියමින් මෙසේ සඳහන් කරයි. ලෝහයන්ගෙන් මනුෂ්‍ය ජීවිතයට යකඩ තරම් වැදගත් අන් ලෝහයක් නැත. තරුවක් මැද්දේ සුපිරිනෝවා පිපිරීමක් ඇතිවන්නේ එහි ඇතිවන යකඩවලේ ක්‍රැස්වීම නිසාය. ඉන්පසු එම ලෝහ අංශු අභ්‍යවකාශය පුරා විහිදේ. එය ගුරුත්වාකර්ෂණයෙන් තමන් වෙත ඇද ගන්නා ලද ආදිකල්පික පෘථිවිය එමගින් සිය අභ්‍යන්තර තාපය උපදවාගත් අතර ඒ මගින් පෘථිවියේ ප්‍රාථමික රසායනික විභේදනයද ඇති කරවීය. එයි නික්බිති ප්‍රාථමික වායුගෝලය නිර්වායු වීමද අවසානයේදී ජලගෝලය ඇතිවීමද මේ මගින් සිදුවිය.
මේ පමණක් නොව පෘථිවිය මැදේ ඇති ද්‍රව වූ යකඩ දෙවන්ත ඩයිනමෝවක් ලෙසින් ක්‍රියා කරමින් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය උත්පාදනය කරන අතර එමගින් වෑන් ඇලන් විකිරණ තීරුව හටගැනී එය අධිබල අන්තරීක්ෂ විකිරණයන්ගෙන් අපගේ ඕසෝන් පටලයට විය හැකි ප්‍රහාර මග හරවමින් අපගේ ග්‍රහයාගේ පෘෂ්ඨයේ රැකගනී.
කෙටියෙන් කිවහොත් යකඩ පරමාණු නොමැති වී නම් විශ්වයේ කාබන් මුල් කරගත් කිසිදු ජීවයක් නොතිබීමට ඉඩ තිබුණි. තවත් ලෙසකින් කිවහොත් සුපිරි නෝවා පිපිරීමක්වත් පෘථිවියේ තාප ජනනයක්වත් සිදු නොවන්නට තිබුණි. එසේ වී නම් ජලගෝලය හෝ වායුගෝලයක්ද අපට නැතිවන්නට තිබිණි. ඒ සමගම ආරක්ෂා කිරීමේ චුම්බක ක්ෂේත්‍රයක්ද ඕසෝන් පටලයක්ද නැතිවී වෑන් නැලන් තීරුවේ රැකවරණයද නැතිවන්නට ඉඩ තිබුණි. තවත් එක් වැදගත් කරුණක් නම් යකඩ නැතිවී නම් අපගේ රුධිරයේ හිමෝග්ලොබින් නිපදවීමට අවශ්‍ය ලෝහයක් නොමැතිවීමටද ඔක්සිජන් වායුවේ ප්‍රතික්‍රියාව පාලනය කිරීමට අවශ්‍ය ලෝහයක් නැතිවීම සහ ඔක්සිකාරක පරිවෘත්තීය ක්‍රියාවන් සිදු නොවීමටද ඉඩ තිබුණි.
එම විස්තර මගින් යකඩ ලෝහාංශුවේ ජෛව විද්‍යාත්මක වැදගත්කම කදිමට පැහැදිලි වේ. මෙම සත්‍ය අහලකටවත් මිනිසා නොපෙමන සිටි 7 සියවසේ ඔටුවන්ගේ යුගයක ශුද්ධ කුරාණේ මෙම රහස ඉතා සරලව හෙළි කරයි නම් එය කිසිසේත් මනුෂ්‍ය ප්‍රකාශයක් විය නොහැකි බව නැනවත් කවුරුත් පිළිගනු නිසැකය.
මෙපමණක් නොව අල් හාදී පරිච්ඡේදයේ තවත් ආශ්චර්යමත් ගණිතමය කරුණු දෙකක් ගැඹුරු ඇත. එනම් මෙය ශුද්ධ කුරාණේ 57 පරිච්ඡේදය වේ. අරාබි අක්ෂරයන්ට සංඛ්‍යාමය අගයන්ද ඇත. ඒ අනුව අල් හදිත් යකඩය යන මෙම වචන දෙකෙහි සංඛ්‍යාත්මක අගයද 57ක් වේ. හදිද්‍යන වචනයේ සංඛ්‍යාත්මක අගය පමණක්ගත් කල එය 26කි. යකඩ ලෝහයේ පරමාණුක ක්‍රමාංකය වන්නේද 26යි. ශුද්ධ කුරාණයේ සඳහන් වන තවත් විශේෂිත කරුණක් දෙසට අපි දැන් යොමු වෙමු. වර්ෂාව පිළිබඳ කියන කල ශුද්ධ ග්‍රන්ථයේ එය මනිනු ලැබූ නියමිත ප්‍රමාණයෙන් ලොවට පහළ වන බවක් සඳහන් වේ. මෙය අපහට නම් කිසිසේත් සිතාගත නොහැකි වුවද කුරාණයේ සුහ්‍රූප් නම් පරිච්ඡේදයේ මේ පිළිබඳව මතු කියවෙන ආකාරයට සඳහන් වේ. අහසින් නියමිත ප්‍රමාණයෙන් වැසි පහළ කර මියදී ගිය පොළොව තලයට නැවතත් ප්‍රාණය දෙන්නේ ඔහුය. මෙලෙසින්ම අප ඔබ නැවතත් මලවුන් අතරින්ද නැගිටවමු. සූරා අස් සුහ්‍රූප් 11. ශුද්ධ කුරාණයේ එක් එක් ප්‍රකාශයන් විද්‍යානුකූලව සනාත වීගෙන යන්නක් මෙන් මෙයද සොයා ගැනීමට ලක් වී විද්‍යාලව විමතියට පත් කරමින් පැහැදිලි වී ඇති සැටි බලන්න.
තත්පරයකට දල වශයෙන් පෘථිවියේ සිට ජලය ටොන් මිලියන 16ක් වාෂ්ප වී උඩුකුවනට එක්වන බව සොයාගෙන ඇත. මෙය වාර්ෂිකව ටොන් ට්‍රිලියන 505ක් පමණ වේ. පොළවට අහසින් වර්ෂාව පතිත වන්නේද මෙම ප්‍රමාණයක් යැයි ගණන් බලා ඇත. මේ අනුව ජලය ගිනුම් ක්‍රමයක් මත වන සියුම් චක්‍රීකරණයකින් පොළවට පතිත වන බව හා ආපසු වාෂ්පීකරණය වන බව පෙනේ. ලොව මිනිසා ඇතුළු සියලුම ජීවීන් මෙම සූක්ෂ්ම ගණනේ මත රඳා පවතින බව කිව යුතු නැත.
යම් හේයකින් මෙම ක්‍රියාවලිය කෘතිම ලෙසින් මිනිසා විසින්ම කරගත යුතු තිබුණහොත් ලොව අද ඇති සියලු දැනුම හා අප සන්තකයේ ඇති සියලුම පරිගණකයන් හා මිනිස් බලය යෙදුවද මෙවන් කාර්යක්ෂමතාවකින් එය කරන්නට අප පොහොසත් නොවනු නිසැකය. මෙහි ඇති සියුම් සමතුලිතතාව සුළු අන්දමකින් හෝ අඩු වැඩි වුවහොත් එයම ලෝක විනාශය ගෙනෙන්නට සමත් වනු ඇති බවට සැක නැත. නමුත් ඒ කිසි දිනක සිදු නොවනු ඇත. ශුද්ධ ග්‍රන්ථයේ සඳහන් පරිදි එය ලොව තිබෙන තාක් කල් එලෙසින් නොකඩවා සිදුවනු ඇත.
මෙහිදී තවත් කරුණක් දිස්ට ඔබගේ අවධානය යොමු කරන්නට සිතමු. එනම් පෙරකී ගණනයන් ජල ප්‍රමාණයට පමණක් අදාළ නොවේ. එය වැසි ජල බිඳු පොළවට පතිත වන වේගයේද සැලකිල්ලට ගනී.
වැසි ජල බිඳු එකම ප්‍රමාණයෙන් පහළ නොවේ. එසේ වුවද එම ජල බිඳු පොළොව තලය කරා එන වේගයේ සීමාවක් ඇත. එම වේග සීමා කිසි විටක ඉක්මවා යාමක් සිදු නොවන බවද සොයාගෙන ඇත. භෞතික විද්‍යාව සම්බන්ධව 1905 වසරේ නොබෙල් ත්‍යාගය ලැබූ ජර්මන් ජාතික ෆිලිප් ලෙනාඩ් නම් විද්‍යාඥයා ජලය පතිත වන වේගය හා ප්‍රමාණයන් සියුම් ලෙස නිරීක්ෂණය කරමින් මෙම සොයා ගැනීම් ලොවට ඉදිරිපත් කළේය. මිලිමීටර 4.5 ඉසිත් නැත්නම් අඟල් 0.18 ප්‍රමාණයේ වැසි ජල බිඳු නියත වේගයකින් පොළවට ඇදී ආවද එය ප්‍රමාණයෙන් විශාල වන්නට විශාල වන්නට එම වේගය සාමාන්‍යයෙන් දෙගුණ තෙගුණ විය යුතුවද එසේ නොවී එම වේගය විශ්මය ජන කන්දමින් සීමාවන බව ඔහු සනාථ කළේය. මෙවන් විද්‍යාත්මක හෙළිදරව් ශුද්ධ ග්‍රන්ථයේ නානාවරණීය වූ යුගය ගැන අවධානය යොමු කරන කිසිදු නැනවත් පුජ්‍යලයෙකු මෙම විශ්මය ජනක පුස්තකය සුළුකොට නොතකම නියතය. සාගරවල ලක්ෂණ පිළිබඳව මෑතකදී සොයා ගන්නා ලද පුදුමාකාර තොරතුරු ශුද්ධ අල් කුරාණයේ සඳහන් වී තිබූ සැටි අපි දැන් බලමු. ඔහු සාගර දෙකක් ඒවා අතර ඉක්මවිය නොහැකි බාධකයක් සහිතව නිදැල්ලේ හැර ඇත්තේය. සූරා අර්රහමාන් 19:20.
සාගර විද්‍යාඥයන් මගින් මහමෝදේ ඇතැයි මෑතකදී සොයාගන්නා ලද විශේෂ හා පුදුමාකාර ලක්ෂණයක් ඇත. එනම් සාගරවල පවතින පෘෂ්ඨික ආතතිය නම් භෞතික බලවේගයන් කරන කොටගෙන සාගර දෙකක ජලය මිශ්‍ර නොවන බව සොයාගෙන ඇත. වෙනස් මුහුදු ජලවල ඇති ඝනත්වයේ විවිධත්වයන් හේතු කොටගෙන ඇතිවන පෘෂ්ඨික ආතතිය මගින් මුහුදු එකට මිශ්‍ර නොවන අතර එම මුහුදු ජල අතර සිහින් හා අදෘශ්‍යමාන ප්‍රාකාරයක් තිබෙන්නාක් මෙන් මෙම බෙදීමේ ක්‍රියාවලිය සිදුවන බව නිරීක්ෂණයන් මගින් ස්ථිර කරගෙන ඇත. මෙයද කුරාණයේ සඳහන් වන තවත් එක් විද්‍යාත්මක හෙළිදරව්වකි.
මෑතක් දක්වා ගර්භාෂයේ හටගන්නා බිලිඳකුගේ ලිංගය තීරණය වන්නේ මවගේ සෛල අනුවයයිද, මවගේ හා පියාගේ සෛලයන් එක්වයයිද මත දෙකක ජෛව විද්‍යාඥයින් සිටියහ. මේ පිළිබඳ අල් කුරාණය පවසන්නේ වෙනස් මතයකි. ඒ අනුව දරුවකුගේ ලිංගය තීරණය වන්නේ ගර්භාෂය තුළට විදින ශුක්‍රාණු මගිනි. තවද ඔහු ඉදිරියට විදිනු ලබන ශුක්‍රාණුවෙන් ස්ත්‍රී පුරුෂ යුගලයන් මැව්වේය. සූරා අන්නජිම 45:46. හටගන්නා දරුවකුගේ ලිංගය තීරණය වන්නේ පිරිමියාගේ ශුක්‍රාණුවලින් මිස එයට ස්ත්‍රියගේ සෛල කිසිදු බලපෑමක් නොකරන බව දියුණු වෙමින් පවතින ජාන හා අණුක ජීව විද්‍යා සනාත කර ඇත.
වර්ණ දේහය අනු බිලිඳාගේ ලිංගය තීරණය කිරීමේ ප්‍රධාන මූලාංගයයි. මිනිස් සිරුර ගොඩනගන්නට උපකාරී වන වර්ණ දේහ 46.2ක් පිළිසිඳීමකදී ලිංගය තීරණය කරන වර්ණ දේහයන් ලෙසින් හඳුනාගෙන ඇත. මෙම වර්ණ දේහවල හැඩ අනුව පුරුෂ වර්ණ දේහ XY යනුවෙන් හා ස්ත්‍රී වර්ණ දේහ XXයයිද විද්‍යාඥයන් නම් කර ඇත. මෙයින් Y වර්ණ දේහය පුරුෂ ජානකයේද X වර්ණ දේහය ස්ත්‍රී ජානකයේද යුක්ත වේ. මෙම වර්ණ දේහ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පිහිටා ඇත්තේ යුගල වශයෙන් වන අතර කලලයක් හට ගැනීමට ඒ දෙකෙහිම ප්‍රතික්‍රියාව අවශ්‍ය බව සනාථ වී ඇත. අණ්ඩෝද්භවයේ නම් ක්‍රියාවලියේදී ස්ත්‍රී වර්ණ දේහයේ කොටස් දෙක හෙවත් XX බෙදී යනු ඇත. එසේම පුරුෂයන්ගේ XY වර්ණ දේහවලින් සෑදෙන ශුක්‍රාණු XOY නම් එක් වර්ණ දේහයකින් යුක්ත වේ. ඉන් එක්ස් වර්ණ දේහයේ උදාහරණ ලබන ස්ත්‍රී වර්ණ දේහයේ හෙවත් තවත් එක්ස් වර්ණ දේහයේ සමග එකතු වුවොත් ගැහෙනු දරුවෙකු හට ගැනේ. එසේ නැතිව පුරුෂයාගේ Y වර්ණ දේහය ස්ත්‍රියගේ X වර්ණ දේහය සමග එක්වුවොත් පිරිමි දරුවෙකු හට ගැනෙනු ඇත. තවත් ලෙසකින් කිවහොත් ස්ත්‍රියගෙන් සෑම විටම සැපයෙන්නේ X වර්ණ දේහයක් පමණක බැවින් එයින් ලිංගය තීරණය නොවේ. වෙනස ඇති කිරීමට බලපාන්නේ X හා Y ලෙසින් වෙනස් වර්ණ දේහයන් පිටකරන පුරුෂයාය.
බොහෝ ජන සමූහයන් අතර නිතරම ගැහෙන දරුවෙකු බිහිවීමට හේතුව මව යයි වරදවා සිතන හේයින් ගැහැණු දරුවන් අකමැති පවුල්වල එවන් අවස්ථාවකදී නිකරුණේ දෝෂාරෝපණයට ලක්වන්නේ අහිංසක කාන්තාවයි. නමුත් ශුද්ධ කුරාණය මෙම මිත්‍යා මතය සුළු විසුණු කරමින් ගැහැණු හෝ පිරිමි දරුවන් බිහිවීමේ සම්පූර්ණ වගකීම පුරුෂයාගේ යයි ප්‍රකාශ කරන අතර වසර 1400කට පසු එම මතයට නවීන විද්‍යාවේ අනුග්‍රහයද පළ වී ඇත.
මේ සියලු කාරණාවලින් අල් කුරාණයේ දිව්‍යමය මුලාශ්‍රය තව තවත් ස්ථිරවනු කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැක.
මේ හැර මිනිසාගේ ගර්භාෂය තුළ ඇතිවන වර්ධනයන් හා විශ්මය ජනක විපර්යාසයන් ගැනද ශුද්ධ කුරාණය අපට තවත් බොහෝ තොරතුරු සපයයි. ඩිම්බයේවත් ස්ත්‍රී බීජය හා පුරුෂ බීජය ගර්භාෂයේ එක්වුවත් සමගම දරුවාගේ පිළිසිඳීමේ ක්‍රියාවලිය පටන් ගැනේ. එසේ එක්වන බීජ දෙවර්ගය එක් සෛලයක් බවට පරිවර්තනය වනු ඇත. එය යුක්තාණු යනුවෙන් හැදින්වේ. මෙම යුක්තාණු ඉතා ශීඝ්‍රයෙන් බෙදෙමින් සිය වර්ධන ක්‍රියාවලිය ආරම්භ සති කිහිපයකින් මස්වැදල්ලක් බවට පත්වේ. මෙය පියවි ඇසට නොපෙනෙන අතර අන්වීක්ෂයකින් පමණක් බලාගත හැකිය. මෙම යුක්තාණුව හුදකලාව නොපවතින අතර සිය වර්ධනය සඳහා ගර්භාෂ බිත්තියට සවිවන අතර එය හරියටම ගසක් තම මුල්වනින් පොළවට සවිවනවාට සමාන වේ. මෙමගින් එය මවගින් සිය වැනීමට අවශ්‍ය ආහාරය උකහා ගනී. ගර්භාෂයේ මෙම සන්ධිස්ථානය විග්‍රහ කරන කුරාන් වැකියේ මෙසේ ගර්භාෂ බිත්තිය නැහැගන්නා යුක්තාණුව අලක් යයි අමතනු දැකිය හැකිය. පාරායණය කරනු මිනිසා අලක්ගේ තත්ත්වයේ සිට නිර්මාණය කළ ඔබගේ ස්වාමියාගේ නාමයෙන් පාරායණය කරනු. තවද ඔබගේ ස්වාමියා ඉතා ත්‍යාගශීලීය. සූරා අල් අලක් 1:3. අලක් යන අරාබි වචනයේ අරුත හුඩැල්ලන් මෙන් යම් තැනක එල්ලී සිටින්නක් යනුවෙන් සඳහන් වේ. මෙලෙස යුක්තාණුවට අලක් නම් මේ සඳහා ගැලපෙන කදිම වචනයක් කුරාණයේ යොදාගෙන තිබීම අහම සිදුවීමක් නොවේ. මේ මගින් අල් කුරාණය යනු දෙවියන් විසින් හෙළිදරව් කරන ලද්දක් බව නැවත ස්ථීර කරයි.
මරණයට පත්වන සියලුම මිනිසුන් තීන්දු දිනේ නැවත පණ උපදවීම තමාට ඉතා පහසුයයි පවසන විට දෙවියන් ඇඟිලි සලකුණු ගැන විශේෂයෙන් සඳහන් කරනු දැකිය හැක.
එසේමය. ඔහුගේ ඇඟිලිවල අගද නැවත ගොඩනගා ගැනීමට අප පොහොසත්ය. සූරා අල් කියාමා 4. මෙහි ඇඟිලි තුඩු ගැන සඳහන් කිරීමට අතිවිශේෂ හේතුවක් ඇත. ලොව සිටින සියලුම පුජ්‍යලයන්ගේ ඇඟිලි සලකුණු එකිනෙකට වෙනස් බව අපි දනිමු. අද ජීවත් වන පමණක් නොව ලොවට මෙතෙක් පැමිණි සෑම පුජ්‍යලයෙකුටම ඇත්තේ විශේෂිත වූ ඇඟිලි සලකුණු බව ඔප්පු වී ඇත. ඇඟිලි සලකුණු අනන්‍යතා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි හැටියට ලොව පුරා පිළිගැනෙන බවද අප දන්නා කරුණකි. නමුත් මිනිසාගේ ඇඟිලි සලකුණු වල මෙම විශ්මයජනක ලක්ෂණය තිබෙන බව ලොව දැනගත්තේ 19 වෙනි සියවස වන විට බව සැලකිය යුතුය. ඊට පෙර ඇඟිලි සලකුණු ගැන විශේෂ අවධානයක් නොතිබුණි. නමුත් මෙම කුඩා එහෙත් විශේෂිත වූ අවයවය වෙත අල් කුරාණයයි කිකලේ අදට සියවස් 15කට පමණ පෙරයි.
මේ මෞගබ තුල කලලයක් වර්ධනය වන විට ඇතිවන වෙනස් වීම පිළිබඳව අල් කුරාණයේ සඳහන් වන තවත් වැදගත් තොරතුරකි.
මේ පිළිබඳ පැහැදිලි කරන කුරාන් වැකියේ පළමුව අස්තිහෙවත් ඇටකටු නිර්මාණය වන බවද, පසුව එය පේශිවලින් ආවරණය කරනු ලබන බවද සඳහන් වන්නේය. අප ශුක්‍ර බිඳුව කලලයක් බවටද, පසුව එම කලලය පිණ්ඩයක් ලෙසද, පසුව එය අස්ති ලෙසද වර්ධනය කර පසුව එම අස්තිවලට පේශි අන්දවමු. පසුව අප ඔහු නව නිර්මාණයක් ලෙසින් පත් කරන්නෙමු. නිර්මාණකරුවන්ගේ විශිෂ්ටයාවන ඔහුටමය සියලු ආශිංචන. සූරා අල් මුක්මින් 14.
කලල විද්‍යාව යනු මව්කුසේ කලලයක වර්ධනය ගැන නිරීක්ෂණය කරන ජෛව විද්‍යාවේ එක් අංශයකි. මෑතක් වනතුරු ගර්භාෂයේ කලලය අස්ථි හා පේශි එකවරම ක්‍රමයෙන් වර්ධනය වෙතැයි විද්‍යාඥයන් විශ්වාස කළහ. නමුත් මේට ප්‍රතිවිරුද්ධ කුරාන් මතය නිසාම මෙම ශුද්ධ වැකිය ගැන ඇතැම් පුද්ගලයන් නොයෙකුත් සාවඥ විවේචනයන් ප්‍රකාශ කරමින් සිටියහ. තාක්ෂණයන් හා දෘශ්‍ය උපකරණයන් වැඩිදියුණු වනවත් සමගම මෙම වැකියේ සඳහන් සත්‍ය සනාථ වන්නට විය.
ගර්භාෂය තුළ කලලයක සිදුවන වර්ධනයන් සියල්ල ශුද්ධ කුරාණයේ විස්තර කරන පරිදිම වන බැව් වැඩිදියුණු වූ එම නිරීක්ෂණයන් ලොවට හෙළිකරන්නට වූයේ එය සරදමට ලක් කළ වුන් මහත් අපහසුතාවකට පත් කරමිනි. පළමුව කලලයේ කාටිලේජ පටකය අස්ථි භවනය වේ. පසුව අස්ථි වටා ඇති පටකයන් අතරින් තෝරා ගන්නා පේශියට අදාළ සෛලයන් එක්තැන් වී මේ වටා ඇති මෙම ක්‍රියාවලිය කලල විද්‍යා විග්‍රහයන් වල සඳහන් වන්නේ මෙසේය. සත්වෙනි සතිය වන විට අස්ථි සැකිල්ල මුළු සිරුර පුරාම විහිදෙන්නට පටන්ගෙන අස්ථි ඒවායේ සුපුරුදු ස්වරූපය ගනී. සත්වෙනි සතියෙහි අග සහ අටවන සතියෙහි පේශීන් එම සැකිල්ල වටා එතෙන්නට පටන් ගනී.
කිටියෙන් කිවහොත් දරු ගැබේ සිදුවන සියලුම ක්‍රියාවලියන් පිළිබඳ විද්‍යාත්මක විස්තර කිරීම සියල්ල ශුද්ධ කුරාණයේ සඳහන් වන විග්‍රහයන් හා නියමට ගැළපේ.
මෙම විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ එම ක්‍රියාවලියන් සැලසුම් කළ සර්ව බලධාරියා විසින් මෙහෙයින්. මෙය පුදුමයට කරුණක්ද නොවේ.
දරු කැබෙහි මිනිසා අදියර තුනක් ඔස්සේ සිය පූර්ණ අවස්ථාව දක්වා වර්ධනය වන බව ශුද්ධ කුරාණයේ විස්තර කරන්නේ මෙසේය.
ඔහු ඔබලාගේ මවගේ කැබෙහි ඔබව අදියරෙන් අදියර නිර්මාණය කරන්නේ දෙවදාරු මන්දකාරයෙහිය. ඒ ඔබගේ ස්වාමියා වන දෙවියන්ගේ හැකියාව වේ. ස්වෛරී බව හිමි ඔහුටමය. ඔහු හැර අන් දෙවියෙකු නොමැත. එසේනම් ඔහු වෙතින් ඔබලා හැරෙන්නේ ඇයිද? සූරා අස්සුමර අය. අරාබි බසින් සඳහන් වන තෙවැදෑරු මන්දකාරයන් යන අදහස ඇති වචන කලලයක් වර්ධනය වන අවස්ථාවේ ඇති අඳුරු අවස්ථාවන් තුනක් වෙතට අප යොමු කරයි. ඒවා නම්
උදරයේ අන්ධකාරය, ගර්භාෂයේ අන්ධකාරය, කලල බන්ධයේ අන්ධකාරය.
නූතන ජෛව විද්‍යාවද මෙම වැකියේ විග්‍රහය එලෙසින්ම පිළිගනිමින් කලලයක් මෙහි සඳහන් තෙවැදෑරුම් අඳුරු අවස්ථා තුළ ක්‍රමයෙන් වර්ධනය වන බව පෙන්වා දෙයි. තවද මෙම අධ්‍යර තුනම වෙන්වෙන් පටල තුනකින් යුක්ත බවද නවීන කලල විද්‍යාත්මක සොයා ගැනීම තහවුරු කරයි. පාර්ශ්වික උදර බිත්තිය පටල තුනකින් යුක්ත වේ. බාහිර හරස් පේශි, අභ්‍යන්තර හරස් පේශි හා තීරයක් උදර පේශි යනුවෙන් ඒවා හැඳින්වේ. එසේම ගර්භාෂයේ බිත්තිද පටල තුනකින් සමන්විත වන අතර ඒවා වෙනුයේ එපිමෙට්‍රියම්, මයෝමෙට්‍රියම් හා එන්ඩෝමෙට්‍රියමයි. එසේම කලලය වටා පවතින කලල බන්ධයද ස්තර තුනකින් යුක්තය. ඒවා නම් කලලාවාරයෙහිවත් භ්‍රූණිය වටා පවතින අභ්‍යන්තර පටලය, කෝරියමෙහිවත් මධ්‍ය කලලාවාර ස්තරය හා නිපාතයෙහිවත් බාහිර කලලාවාර ස්තරය යනාදියයි. කලින් සඳහන් කළ කුරාන් වැකියේ බිලිඳකු මවගේ කුසෙහි විශේෂිත අදියර තුනකින් නිර්මාණය කරන බවද කියයි. මෙයද නූතන සොයා ගැනීම මගින් සනාථ කරයි. වර්තමානයේ වෛද්‍ය පීඨයන්වල භාවිත වන කලල විද්‍යාව පිළිබඳව වන ග්‍රන්ථ සියල්ලේම පාහේ මේ අවස්ථා තුන මූලික දැනුමක් ලෙසම සඳහන් වනු දැකිය හැකිය. උදාහරණයකට බේසික් හියුමන් එම්බ්‍රියෝලොජි නම් වන කලල විද්‍යාව පිළිබඳව ලොව පිළිගත් මූලික අත්පොතේ මේ පිළිබඳව මෙසේ සඳහන් වී ඇත.
ගර්භාෂය තුළ පවතින ජීවය අදියර තුනකින් සමන්විත වේ. පූර්ව කලල අවස්ථාව වන පළමු සති දෙක හමාර, කලල අවස්ථාව වන සති අටක් සපිරෙන තෙක් ඇති දෙවැනි අදියර, භ්‍රූණ අවස්ථාව වන සති අටේ සිට ප්‍රසූතිය දක්වා වන තෙවැනි කාල පරිච්ඡේදය.
මෙම පැහැදිලි කිරීම් වලින් සඳහන් වන්නේ දරු ගැබේ වැඩෙන බිලිඳකුගේ විවිධ වර්ධන අවස්ථාවන්ය. මේ සියල්ල සොයාගනු ලැබුවේ නවීන උපකරණ හා තාක්ෂණ දියුණුවත් සමගය.
නැවතත් අප මෙහි සිහිපත් කරන්නේ මේ පිළිබඳ ප්‍රකාශයන් අල් කුරානයේ සිදු කළ යුගයේ නොදියුණු තත්ත්වය මිනෙහි කර මෙම ශුද්ධ ග්‍රන්ථයේ නිවැරදි බව ගැන ඔබගේ නිගමනය මධ්‍යස්ථව තීරණය කරන මෙනි.
අල් කුරානයේ තවත් විශේෂත්වයක් නම් එහි සඳහන් වන ඇතැම් අනාවැකිය. ඒවා මේ වන විට සැබෑ වූ අනාවැකි බවට පත්වී ඇත. මෙයද මෙම විශිෂ්ට පුස්තකය දෙවියන්ගේ වචනයයි දෙස් දෙන ප්‍රබල සාධක වේ. උදාහරණයට අල් ෆතහ් නම් පරිච්ඡේදයේ විශ්වාසිකයන් මක්කා නුවර ජයගනු ඇතැයි දෙවියන් අනාවැකියකින් සාධක වෙයි. එවිට එවැනි ජයක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි දුබල තත්ත්වයක විශ්වාසිකයන් සිටියහ. එම වැකියේ දෙවියන් මෙලෙසින් එම අනාවැකිය පල කරයි. දෙවියන් සිය පණිවිඩකරුගේ දසුණු සත්‍යයෙන් ස්ථිර කොට ඇත්තේය. දෙවියන් සිතැඟි පරිදි නොබියව සිය හිස මොඩු කරමින් හා කෙසිවත් කරමින් ආරණ්ඩාකාරීව ඔබ මස්ජිද් අල් හරම් නම් මක්කාවේ ඇති කාබා දේව මැදුරට ප්‍රවිෂ්ඨ වන්නේය. ඔබ නොදන්නා දේ ඔහු දන්නා අතර මේ වෙනුවට ඉතා ආසන්න තවත් ජයක් ඔහු තීන්දු කර ඇත්තේය. සූරා අල් ෆතහ් 27.
බැලු බැල්මට මෙම වැකිය මක්කාව ජයගැනීමට පෙර ලැබෙන තවත් ජයගැන පවසන්නක් මෙන් පෙනේ. ඇත්තෙන්ම මෙමගින් ඉගිකරන ලද පරිදිම පළමුව විශ්වාසිකයින් යුදෙව්වන්ට අයත් හයිබ බලකොටුව අත්පත් කරගන්නා ලද අතර මක්කාව ජයගන්නා ලද්දේ ඉන් පසුවයි.
අරුම් පරිච්ඡේදයේ ආරම්භක වැකිවලින් පළවන තවත් අනාවැකියක් ඇත. මෙය අතීත රෝමානු අධිරාජ්‍යයේ නැගෙනහිර කොටස වන බයිසන්තියානු අධිරාජ්‍යයේ ජයග්‍රහණයයි. මෙම වැකිවලින් ප්‍රථමයෙන් පැවසෙන්නේ එවකට ඔවුන්පත් අන්ත පරාජයක් පිළිබඳවය. පසුව ඔවුන් ජය ලබන බව කියන අනාවැකියද එහි විය. එවන් ජයක් ඔවුන් ලැබීම එදා කිසිවකු විසින්වත් අනුමාන කළ නොහැකි කරුණක් විය. එම වැකිය මෙලෙසින් වේ. ඉතාම පහත් බිමක රෝමානුවන් පරාජයට පත් කරනු ලැබ සිටිති. නමුත් ඔවුන්ගේ මෙම පරාජයෙන් වසර 3 සිට 9 දක්වා කාලයක් ඇතුළත ඔවුන් නැවතත් විජයග්‍රාහී වනු ඇත. ඒ ආරම්භයේ පටන් අවසන දක්වා දෙවියන්ගේ කර්තව්‍යක්ම විය. සූරා අර්-රූම් 2-4.
ක්‍රිස්තු වර්ෂ 612 සිට 614 දක්වා වකවානුවේදී පර්සියානුවන්ගෙන් රෝමවරු අන්ත පරාජයට පත්ව සත් වසරකට පමණ පසු මෙම වැකිය පහළ වූයේ ක්‍රිස්තු වර්ෂ 620 වන විටයි. ඒ වන විට රෝමානුවන් ජෙරුසලමේදී නැවත පර්සියානුවන් අතින් බැටකමින් තවත් පරාජයක් විඳ සිටියහ. මෙසේ පිටපිට පරාජයන්ට මුහුණ දෙමින් සිටි රෝමානුවන් ළඟදී ජයග්‍රහී වනු තබා රෝම අධිරාජ්‍යයක් තව දුරටත් පැවතිනු ඇතැයි කිසිවෙකුටත් පවසන්නටවත් නොහැකි තත්ත්වයක් එවකට තිබුණි. ඇයිදත් රෝමානුවන් පරාජයට පත් කළ පර්සියන්වරු ඒ සමගම නොකඩවා ඩැමස්කස්, සිලිසියා, තාසූස්, ආමේනියා හා ජෙරුසලමද සිය අනසකටගෙන කිතුනුවන්ගේ වැදගත් ආගමික සංකේතයක් වන සත්‍ය කුරුසියද අත්කරගෙන ඉතා ප්‍රබල අඩියක සිටියහ. එපමණක් නොව අවාර්වරු, ස්ලාම්වරු හා ලොම්පාඩ්වරුද රෝමානුවන්ට ප්‍රබල තර්ජන එල්ල කරමින් සිටියහ.
එවිට අවාර්වරු කොන්ස්තන්තිනෝපලයේ පෞරුතෙක් පැමිණ සිටියහ. රෝම අධිරාජයාව සිටි හේකලස් භාණ්ඩාගාරයේ තිබූ සියලුම රන්රිදි වහාවුණු කර කාසි සාදා ඒ සියල්ල යුද වියදම් සඳහා භාවිත කරන මෙන් අනකරන්නට විය. එපමණක් නොව රෝමයේ බොහෝ ප්‍රාන්තවල ආණ්ඩුකාරයින් සිය අධිරාජයාට එරෙහිවන්නටද පටන්ගෙන තිබුණු නිසා රෝම අධිරාජය බිඳ වැටීමට ආසන්න වී තිබින. මේ අතර රෝම අධිරාජයේ යටතේ තිබූ මෙසපොටේමියාව, සිසිලියාව, සිරියාව, පලස්තීනයේ මිසරය හා ආමේනියාවද පර්සියානුවන් විසින් ආක්‍රමණය කරන ලදී.
කෙටියෙන් කිවහොත් රෝමේද ඉතා ඉක්මනින්ම පර්සියානුවන්ට යටත් වෙතැයි හෝ සම්පූර්ණයෙන්ම විනාශ වෙතැයි සෝම සිතුවහ. ශුද්ධ කුරාණය රෝමානුවන් නැවත ජය ලැබුණු ඇතැයි ප්‍රකාශයක් කළේ රෝමානුවන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු මෙවන් වාතාවරණයකදී. නමුත් සියල්ලන්ම මවිතයට පත් කරමින් රෝමානුවන් ජයගැනීමේ අනාවැකිය එලෙසින්ම සිදුවිය. ක්‍රිස්තු වර්ෂ 622 වන විට හර්කලස් ආමේනියාව අත්කර ගත්තේය. ක්‍රිස්තුවර්ෂ 627 දෙසැම්බර් මස තීරණාත්මක සටනක් රෝමානුවන් හා පර්සියන්වරුන් අතර නයිනේවේ නම් ස්ථානයේදී ඇවිලිනි. මෙම ස්ථානයේ ටයිග්‍රිස් නදියේ සිට කිලෝමීටර 50ක් නැගෙනහිරින් බැග්දාඩ් නගරයේ අසල පිහිටා තිබේ. මෙහිදී රෝමවරු අතින් පර්සියානුවන් පරාජයට පත් වූහ. මාස කිහිපයකින් රෝම අධිරාජ්‍යය සමග ගිවිසුමකට එළඹීමට තරම් පර්සියානුවන් බෙල්හීන වී එතෙක් අත්කර සිටි ප්‍රදේශ නැවත රෝමානුවන්ටම ආපසු පැවරූහ. නොබෝ කලකින් රෝමය පර්සියානු අධිරාජ්‍යය වන දෙවැනි හොෂ්රෝ රජුද පරාජය කර සත්‍ය කුරුසේද නැවත අත්පත් කර ගැනීමෙන් ඓතිහාසික රෝම ජයග්‍රහණය අංග සම්පූර්ණ වූයේ ලෝවැසියා පුදුමේනුත් පුදුමේට පත් කරමිනි.
රෝමානුවන්ට අවසානයේදී ජය අත්කර දුන් මෙම සංග්‍රාම පෙළ අවසන් වන විට ශුද්ධ කුරාණයේ අනාවැකි පළකර තිබුණු පරිදිම වසර 3 සිට 9 දක්වා කාලයක් ඇතුළත රෝමය ජයගනු ඇත යන කියමනද කදිමට ඉටු වී තිබුණි. මෙම වැකියේම සඳහන් වන ආශ්චර්යමත් තවත් කරුණක් වෙත අල් කුරාන් නිරීක්ෂකයෝ අප යොමු කරති. මෙය භූගෝලීය හෙළිදරව්වකි. එනම් මෙම වැකියේ රෝමන්වරු පරාජය වුණු ස්ථානය පිළිබඳව සඳහන් කරන විට අද් අල් අර්ධ යන වචනය උපයෝගී කර ඇත. එකල පරිවර්තකයින් මේ වචනයට සමීපතර තැනක් යන අර්ථ දෙමින් අන් බස්වලට පෙරළුවහ. නමුත් මෙය සාමාන්‍ය වහරෙහි අර්ථක් පමණි. මෙහි භාවිත වන අද්නා යන්නේ අභ්‍යන්තර අර්ථ සමීප යන්න නොව ඉතාම පහළ යන්න වේ. තවද අර්ධ්‍යයි මෙහි සඳහන් වචනයට ස්ථානය යන අර්ථ ඇත්තාසේම පොළොව යන අර්ථක් නැත. ඒ අනුව අද්නා අල් අර්ධ්‍යන්න පෘථිවියේ පහළම ස්ථානය යැයි විග්‍රහ විය යුතුය. රෝමානුවන් පරාජයට පත් වූ ස්ථානය පෘථිවියේ පහත්ම බිම් කොටස බව සොයාගෙන ඇත. පෙර සඳහන් කළ පරිදි සත්‍ය කුරුසය අහිමිවීම රෝමානුවන් ජෙරුසලමේදී ලද ප්‍රබලම පරාජය විය. ජෙරුසලම පිහිටා ඇත්තේ මල මුහුදු තීරයේ. මීටර 399ක් මුහුදු මට්ටමට පහලින් පිහිටා ඇති මල මුහුද නොව ඇති පහත්ම ස්ථානයයි. මෙය මෙම වැකියෙන් ඉඟි කරන ලද තවත් එක් කරුණක් බව දැන් පැහැදිලි වී ඇත. මෙහි සැලකිය යුතු තවත් කරුණක් නම් පෘථිවියේ උස් හා වඩා පහත් තැන් මැනීමට කිසිදු උපකරණයක් එම යුගයේ නැතිවා පමණක් නොව මෙවන් උස් පහත් බවක් පෘථිවියට ඇති බව එකල කිසිවකු අනුමාන පවා නොකළ අවධියක ශුද්ධ කුරාණය මෙම වැදගත් භූගෝලීය සත්‍යය ප්‍රකාශ කිරීමයි. අප මෙතෙක් ඉදිරිපත් කළ ආශ්චර්යමත් තොරතුරු හැරෙන්නට තවත් ගණිතමය හාස්කමකින්ද මෙම ශුද්ධ ග්‍රන්ථය අප විශ්මයට පත් කර ඇති සැටි බලමු.
මේ සඳහා උදාහරණයක් ලෙස කුරාණයේ සඳහන් සමහර වචන කොපමණ වාර ගණනාවක් නැවත නැවත සඳහන් වී යද්දී පෙන්විය හැක. සමහර වචන ඒවා හා සම්බන්ධතා පවතින ගණිතමය සංඛ්‍යාවට හරියටම සමාන වාර ගණනක් නැවත නැවත සඳහන් වී ඇත. මේ සඳහන් වන්නේ කුරාණයේ සඳහන් එවැනි වචන හා ඒවා ලියවී ඇති වාර ගණනයි.
දිනය යන අරුත ඇති යවුම් යන ඒක වචනය 365 වරක් සඳහන් වී ඇති අතර එහිම බහුවචනය වන අයම් හා යවුමයින් යන වචන 30 වරක් සඳහන් වේ. සහර් මාසය යන වචනය 12 වරක් සඳහන් වේ. ත්‍යාග ප්‍රදානය යන වචනය 117 වරක් පෙන්වන්නට ඇති අතර එයට හේතුකාරකයයි ශුද්ධ කුරාණය නිර්දේශ කරන සමාව යන අරුත් ඇති මහ්තිරා යන වචනය එමෙන් දෙගුණයක් සඳහන් වේ. මෙලොව හා එලොව යන වචන දෙකම 115 වර බැගින් සඳහන් වී ඇත. සත්හස යන අරුත ඇති සබ සමාවත් යන වචනය 7 වරක් සඳහන් වී ඇති අතර අහස් ගැබ නිර්මාණය කිරීම හල්ක සමාවත් යන්නද 7 වරක් සඳහන් වී ඇත. විශ්වාසය යන අරුත ඇති ඊමාන් යන්න 25 වරක් සඳහන් වී ඇති අතර ඔෆර් හෙවත් ප්‍රතික්ෂේප කිරීම යන්නද එම සංඛ්‍යාවෙන්ම සඳහන් වී ඇත. ස්වර්ගය හා නිරය යන වචන එක හා සමානව 77 වර බැගින් සඳහන් වේ. සුර දූතයන් මලායිකා හා සාතන් ෂයිතන් යන වචන 88 වර බැගින් සඳහන් වේ. සකා හෙවත් තන් දී මහා බරකානම් අභිවෘද්ධිය 32 වර බැගින් සඳහන් වේ. පුරුෂයා හා ස්ත්‍රිය යන වචන 23 වර බැගින් සඳහන් වේ. හිරුහා ආලෝකය යන වදන් 33 වර බැගින් සඳහන් වේ. සිල්වත් හෙවත් යහපත් යන අරුතැති අල් අබ්‍රාර් යන වචනය සයවරක් සඳහන් වන අතර, දුෂ්ට යන අරුතැති අල් ෆුජ්ජාර් වචනය සඳහන් වන්නේ ඉන් අඩක් තුන්වරක් පමණි.
මිනිසා යන වචනේ 65 වරක් සඳහන් වන අතර, ගර්භාෂයේ මිනිසාගේ වර්ධනය විග්‍රහ කරන වචනවල එකතුව වන්නේද එම සංඛ්‍යාවමයි. එය වැඩිදුරටත් මෙසේ විස්තර කර හැක.
මිනිසා යන වචනය 65 වරක් සඳහන් වේ. තුරාබ් පස 17 වරක්, නුත්ෆා ශුක්‍රාණු 12 වරක්, අලක් කලලය 6 වරක්, මුද්ගා පේශිය 3 වරක්, ඉධාම් අස්ති 15 වරක් සහ ලහම් මායිෂ 12 වරක්.
මේ හැර තවත් අතිශය විශ්මයජනක ගණනයක් වෙත නැනවත් ඔබගේ අවධානය යොමු කරනු කැමැතිමු. ගොඩබිම යන වචනය ශුද්ධ කුරාණේ 13 වරක් සඳහන් වන අතර, මුහුද යන වචනය 32 වරක් සඳහන් වේ. මෙහි එකතුව වන 45 හෙවත් මෙහි සඳහන් සංඛ්‍යා ගණනයන් අනුව 100% ලෙස හඳුනාගත් විට, ගොඩබිම 13ක් හා මුහුද 32 යන සංඛ්‍යාවලින් බෙදූ විට පිළිවෙලින් 28.88 හා 71.11 යන අගයන් ලැබෙනු ඇත.
අද පෘථිවියේ ඇති ගොඩබිමේ හා මුහුදේ ප්‍රතිශතයන් ලෙස ගණනය කර ඇති සංඛ්‍යාවන් සහ මෙම උත්තර එකදු දශම ස්ථානයක වෙනසක් හෝ නොමැතිව සැසඳීම ඔබ භවිතයට පත් නොකරන්නේද? මෙතෙක් අප ඉදිරිපත් කළ තොරතුරු අපට එක් සත්‍යයක් පැහැදිලි කරයි. කුරාණයේ සඳහන් වන සියලුම විද්‍යාත්මක හෙළිදරව් සත්‍ය හා නිවැරදි බව සනාථ වී ඇති අතර, එම තොරතුරු පිළිකර ගත හැකි අන් කිසිදු ඥානයක් හෝ පුජ්‍යලයෙක් කුරාණය 15 වකවානුවේ ලොව නොසිටියේය. ශුද්ධ කුරාණය සාමාන්‍ය කෘතියක් නොවන බවට හා එය සර්ව බලය ඇති ප්‍රභවයකින් නිකුත් වූවක් බවට මෙයම පැහැදිලි සාධකයකි. අන් ලෙසකින් කිවහොත් එය දෙවියන්ගේ වචන වේ. මෙම මුළු මහත් විශ්වයේම නිර්මාතෘ ඔහුමය. සියලු දේ ඔහුගේ විශිෂ්ට ඥානයෙන් ආවරණය කර ඇත්තේය. මේ පිළිබඳ ඔහු සිය ශුද්ධ ග්‍රන්ථයේ මෙසේ පවසයි. මෙය පහළ වූයේ දෙවියන් හැර අන් කිසිවකුගෙන් නම් එහි පටහැනිතා බොහෝ ඇති බව ඔවුන් දකිනු ඇත. සූරා අන්නිසා 82.
මෙහි කිසිදු පටහැනිතාවයක් නැත්තා පමණක් නොව, එහි අනාවරණයන් දිනෙන් දින නැනවත් ලෝකයා විශ්මයෙන් විශ්මයට පත් කරමින් ඉදිරියට ගමන් කරනු දැකිය හැක.
නුවණැත්තෝ කළ යුත්තේ මෙම යහමඟ දෑතින් තරයේ අල්ලා ගැනීමය.
ඔහුගේ ජය හා ගැලවීම ඇත්තේ එහෙම පමණි. මේ පිළිබඳ දෙවියන් මෙසේ පවසයි.
මෙය අප විසින් පහළ කරනු ලැබූ ආශිර්වාදිත පුස්තකයකි. එයින් එය පිළිපැද දෙවියන්ට බිය බැතිවන්න. එවිට ඔබලා සමා කරනු ලබන්නේය. සූරා අල් අනාම් 155.